que está perfecto. Lo más que...
සුබව දෑසනක් සියලුම ගරු මැතිඅමතිවරුන්ට ගරු කතානායකතුමා විසින් විප්ලවීකනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී නමගදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 20017 මුදල් වර්ෂය සඳහා විකිරණාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 29 වැනි කොටස 2018 මුදල් වර්ෂය සඳහා විකිරණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 44 වැනි කොටස 3 වැනි කාණ්ඩයේ 18 වැනි 9 වැනි කාණ්ඩයේ 35 සහ 36 කොටස් 2019 මුදල් වර්ෂය සඳහා විකිරණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 42 හා 43 කොටස් සහ 3 වැනි කාණ්ඩයේ 16 17 කොටස් 2020 මුදල් වර්ෂය සඳහා විකිරණාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 39 40 41 කොටස් 3 වැනි කාණ්ඩයේ 19 වැනි කොටස සහ 9 වැනි කාණ්ඩයේ කොටස් සහ 2021 මුදල් වර්ෂය සඳහා විකිරණාධිපතිවරයාගේ වාර්තාවේ 3 වැනි කාණ්ඩයේ 20 21 22 23 24 25 26 27 3 වැනි කාණ්ඩයේ 11 12 13 කොටස් සහ 9 වැනි කාණ්ඩයේ 14 15 16 17 18 19 හා 20 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු සංචාරක හා ඉඩම අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මාධ්‍යන පෙසම් පිළිගැන්වීම ගරු රෝහිත අබේගුණ අධමැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1. ජේසි අලවත්තුවල මැතිතුමා සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ගෙනසීම පැමිණ නැත. ප්‍රශ්නාක දෙක ගරු වේලුකුමාර් මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාක තුන ගරු නලින් බණ්ඩාර ජයමහමැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාක හතර ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා වෙළඳ වාණිජ ආරක්ෂක සුරසිතා අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ගරු තුෂාර ඉඳුරිල් අමරසේන මැතිතුමා ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්නාංකහයේ නීතිච්ච මදුර විතානගේ මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය රාජපරිපාලන සදත කටතුමා මැතිතුමාගෙන් ඇසීමට. ගරු මදුර විතානගේ මැතිතුමා
පිළිතුර ආ එක එවැනි අක්‍රමිතාවයන් අයිතා පත්වීමක් දූෂණ ක්‍රියාවක් වූ නීති විරෝධී ක්‍රියාවක් මෙම අමාත්‍යංශය වෙත මෙතෙක් වාර්තා වී නැත. එසේම මෙය ස්ථාපිත කර ඇත්තේ 1999 අංක 40 දරන රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ බහරාදුන්නේ පනත යටතේ වන අතර එවැනි අක්‍රමිතාවක් අයිතා පත්වීමක් දූෂණ ක්‍රියාවක් වූ නීති විරෝධී ක්‍රියාවක් තිබෙන්නේ නම් ඒ සඳහා ඍජුවම කටයුතු කළ යුතුවන්නේ එම විධායක කමිටුව සහ අමාත්‍යංශයේ අවධානයට ගෙනෙන්නේ නම් අප ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ප්‍රශ්නය 2 අදාළ නොවේ. ප්‍රශ්නය 3 අදාළ නොවේ. ප්‍රශ්නය A1 අදාළ නොවේ. 2 අදාළ නොවේ. අදාළ නොවේ. ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයන් ලබන්නේද කියන එක දැනට අදාළ නොවේ. ඉදිරියේ සිදුවිය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගන්න ලබන්නේ කේවර මෙම ප්‍රශ්නයට අදාළ නොවේ. ඈ යන්න පිළිතුරු අදාළ නොවේ. ඒ වගේම ගරු මදුර විතාන මන්ත්‍රීතුමා, මේ රාජ්‍ය අමාත්‍යවරු තුන්දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක්ද මා විසින් සති දෙකකට පෙර පත් කළා. මේ විශ්‍රාමිකයන්ගේ මේ අයිතිවාසිකම් හා ඔවුන්ට ලබා දෙන සහනයන් ගැන ඉටු නොවන කරුණු සොයාබලා වාර්තා කරන්නටත් කැලණියේ පිහිටි විශ්‍රාම නිකේතනය පරීක්ෂා කරන්නත් මම ගියා. එහි ප්‍රයෝජනයක් හරියට නොලබන බවට කරුණු එළිවුන් නිසා ඒ පිළිබඳවත් සොයා බලන්න.
අගමැතිතුමනි, මේ දවස්වල විශාල මැසිවිල්ලක් නගනවා. මොකද විශේෂයෙන් විශ්‍රාමිකයෝ බොහෝ පිරිසක් අපිවත් හම්බෙන්න එනවා. මේ ඔවුන්ගේ විශ්‍රාම මැටුප් ලබා ගැනීමට නොහැකිම සහ අනිත් කාරණාව තමයි සමහර විශ්‍රාමිකයන් විවිධ දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වෙලා තිනවා. අඩුම ගානේ ඒ අයවට ප්‍රමුඛතාවයක් ලබා දීලා විශේෂයෙන් මහරගම පිළිකා රෝහල, ඒ කොළඹ ජාතික රෝහල් වගේ රෝහල් වල දැන්ට මේ ඇඩ්මිට් වෙච්ච මේ අය ඉන්න ගොඩක් මෙහෙම මේ රෝගවලට ගොදුරු වෙච්ච අය. ඒ අයටවත් අඩුම ගන්න මේ කඩිනමින් තමන්ගේ විශ්‍රාම වැටුප ලබා දීමට මොකක්ද වැඩපිළිවෙලක් යොදන්න පුළුවන්ද කියන එකත් මම ඔබතුමාගේ මේ වෙලාවේ අහන්න කැමතියි.
ඔය ඉතාම වැදගත් වහාම පිළිබඳ අපි නැදියත් වෙනනම් ගරු මන්ත්‍රීතුමා, දැනට තිබුණු මූල අර්බුදය නිසා විශ්‍රාමික ගෙවීම සම්පූර්ණ කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ මාසේ. ඒ පිළිබඳ ණය ගැනීමක් හරි කරලා ඔබතුමා ඉල්ලපු හදිසි තත්ත්වයේ රෝහල්ගතව ඉන්න අය ගැන විශේෂ මැදිහත් වීමක් කිරීමට මම උපදෙස් දෙන්නම්.
ඒ පුළුවන් නම් විශ්‍රාමිකයන්ට දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් හෝ නිලධාරියෙක්ව සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒ වගේ විශේෂ ඉල්ලීම් තියෙන විශේෂ කඩිනමින් අපි මැදිහත් වෙන්න සුදුසු අය පිළිබඳ තොරතුරු දෙන්න සූදානම් කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් නම් ඔබතුමායි මම මේලා ඉල්ලා සිටිනවා යෝජනා කරන්න පුළුවන් නම් මැදිහත් වෙන්න කියලා.
ඉතාම හොඳයි ඔබතුමාගේ යෝජනාව. මාලිගා කන්දේ තිබෙන ප්‍රධාන කාර්යාලයේ දැන් නිලධාරියෙක් සිටිනවා. නමුත් මේට වඩා ප්‍රධානම ඒ පිළිබඳ විශ්‍රාමිකයන් දැනුවත් කරලා ඒ කටයුත්ත දිසාපති කාර්යාලය රට පුරා යොදාගන්න හැකිය.
ගමතුමනි, මේ ඊට අමතරව මේ විශ්‍රාමික රස්යාදු නොවෙන්න එතන තියෙන දුරකථන අංකයක් මොකක්ද විශේෂ දුරකථන අංකයක් සූදානම් කරන්න පුළුවන් නම්, මොකද අපි ළඟට එන සමහර විශ්‍රාමිකයන් සම්බන්ධ තොරතුරු ගන්න දුරකථන 10කට 15කට කතා කරත් හරියට මෙහෙට අපේ දුරකථන පවා දැන් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට වුණත් අපිට වුණත් හරි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට එහෙම ප්‍රතිචාර දක්වන නම් අර විශ්‍රාමිකින් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපිට තේරෙනවා. ඒක නිසා මේ දුරකථන අංකයක් වගකීතු නිලධාරිය තොරතුරු දැන ගැනීමට සූදානම් කරන්න පුළුවන් නම් ඒ ගැනත් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රී.
බෝගෙන් සිටගරු අග්‍රමත්තමනි, ප්‍රශ්නාංකාත කුමාසී රත්නායක මැතිතුමා, ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නය තිබුණේ 5 වෙනි ස්ථානයේ. දැන් වෙලාව 9:40. මම මේ දොරකඩ ගාව හිටියේ. දැන් මෙතන ප්‍රශ්න 4ක් නෙවෙයි, සාමාන්‍ය ක්‍රියාවලියක එක ප්‍රශ්නයක්වත් යන කාල නැහැ. දැන් මම ලේකම්තුමාගෙන් අහපුවාම කිව්වා එහෙම පූර්වාදර්ශයක් නැහැ කියලා. දොරෙන් ඇතුල් වෙනකොටම අනපේක්ෂිත විදිහට නොහිතපු වෙලාවක මේ ප්‍රශ්නය මගහැරෙන්න. ඔබතුමාට අභිමතයක් තියෙනවා. දැන් මම මේක දීර්ඝ කාලයක ඉඳලා එකපාරක් කල් අරගෙනක් තියෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා ඔබතුමාට අභිමතයක් තියෙනවා මගේ ප්‍රශ්නය මට නැවත මතු කරන්න අවස්ථාව දෙන්න සහ ඒ පිළිබඳ පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තුව තුළ
තියෙනවා.
දැන් පළවෙනි වටේ යන්නේ පූර්වාදර්ශය තියෙනවා. මම කියන්න මතක් කරන්නම්, අපි අපේ අඳුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා දන්නවා යම් අවස්ථාවක ඇමතුමා හිටියේ නැහැ. ඒක දෙවෙනි වතාවට ඇමතුමා ආපු වෙලාවේ ඒක උත්තරේ දුන්නා. ඒ නිසා මන්ත්‍රීතුමා පළවෙනි වටේ යන නිසා ඔබතුමාගේ අභිමතය යන ඔබතුමාට අවස්ථාවක් දෙන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලීමක් කරා.
ගරුවන්තුමන් දෙවෙනි වටේ ඉතින් ගරු අමාත්‍යමා ඉන්නවා සඳහන්. හොඳයි, බොහොම ඉස්තුතියි. කරු කුමාරසිරි රත්නායක මහත්මයා රාජ ආරක්ෂක මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. සංජීව ඉදිරිමාන මහත්මයා සෞඛ්‍ය මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. චින්තක මායදුන අමල් මහත්මයා වනජීව වන සම්පත් ආරක්ෂණ මහත්මයාගෙන් පැමිණ නැත. ප්‍රශ්න අංක 10 කරු ලලිත් වර්ණ කුමාර මහත්මයා පරිසර මහත්මයාගෙන් ඇසීමට පැමිණ නැත. දෙවනි වටය ප්‍රශ්න අංක 1 ජේසී අලවතුල මහත්මයා සති දෙකක් කාලේ. ප්‍රශ්න අංක 2 ගරු වේලු කුමාර මහත්මයා නාගරික සංවර්ධන මහත්මයාගෙන්
සභාගත කරනවා.
ප්‍රශ්න අංක 3 ගරු නලින් බණ්ඩාර මහත්මයා
එනතුව අහනවා.
සති දෙකක් කල්ලිලා සිටනවා.
සති දෙකක් කල්ලිලනවා. ප්‍රශ්න අංක 4 ගරු රෝහණ බණ්ඩාර මහත්මයා
සති දෙකක් කල්ලිලා සිටනවා.
ප්‍රශ්න අංක 5 තුෂාර ඉඳුනිල් අමරසේන මහත්මයා
ඔව් මම අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නය A1 2015 ජනවාරි මාසයේ සිට 2019 නොවැම්බර් දක්වා ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්ව ඇති සංඛ්‍යාව කවරේද? රැස්වීම වාර 58යි. ඒකේ මන්ත්‍රීතුමා ලොකු විස්තරයක් තියෙනවා පවත්වපු දින ටික පිළිබඳව. ඒක මම සභාගත කරන්නම්. ඊළඟට A2 එම රැස්වීම සඳහා සහභාගී වූ කවුරු නම් කවරේද කියලා අහලා තියෙනවා. එක එක දිනවලට සහභාගී වෙච්ච අයගේ නාම ලේඛනයේ තියෙනවා. ඒක දීර්ඝව සටහන් වෙන කාරණාවක්. හැම සභා රැස්වීමකටම සම්බන්ධ වුණේ කවුද කියන කාරණාව ඒකේ තියෙනවා. ඒක පිටු 8ක් විතර තියෙනවා. ආයන්න 3 ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා නීත්‍යානුකූල සහභාගී වීමට හිමිකම ඇති දේශපාලන සහ නිලධාරීන් කවුරේද කියලා තියෙනවා. ඒකේ 1999 527 වෙනි දින ඇති අංක 1081 ඇදිට 19 දරණ අතිශිෂ්‍ය කැසට් පත්‍රයේ මගින් ප්‍රසිද්ධ කර ඇති අන්දමට ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා නීත්‍යානුකූල සහභාගී වීමට හිමිකම් ඇති දේශපාලඥයා නිත්‍යාලකන් අතිගරු ජනාධිපතිතුමා විසින් නම් කර ලබන එක් කැබිනට් අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරුන් ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයා ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්ති ඇක්තතේ පත් කරනු ලබන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානි යුද්ධ හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා ගුවන් හමුදාපතිවරයා පොලිස්පතිවරයා අධ්‍යක්ෂක ජෙනරාල් අභ්‍යන්තර බුද්ධි කටයුතු ආයන්න 1 එවකට සිටි අතිගරු ජනාධිපතිතුමාගේ අභිමතය සහ අවසරය මත උක්ත අතිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නොවන පුද්ගලයෙක්ට ඉහත සඳහන් කාල සීමාවේදී ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා සහභාගී වී ඇති බැව් සහභාගී වීමේ නාම ලේඛනයට අනුව නිරීක්ෂණය වෙමි. A2 ප්‍රශ්නයේ එසේනම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද? යන්න ඊට මම මේ සභාවට දන්වන්නේද? ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා අවස්ථානුකූලව අත්‍යවශ්‍ය පුද්ගලයන් අතිකරු ජනාධිපතිතුමා විසින් කැඳවා ඇත. ඈ යන්න නොයසෙනා මේ මන්ද පැන නොනගී.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. දැන් ඔබතුමා බොහොම මහන්සියෙන් පිළිතුරක් හොයන වෙලද ඕක කියාගන්න බැරුණා නම් විශාල අපරාධයක්. දැන් මගේ මම හිතන්නේ මේක බොහොම කාලීනවත් දැන් මේ හා සම්බන්ධව සාකච්ඡාවක් මතුවෙන නිසා මම හුදෙක් මේ ප්‍රශ්නය යොමු කිරීමේ අරමුණක් මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කාරණයකුත් වෙන නිසා දැන් අපි දැක්කා මේ මෑතකදී අධිකරණ තීන්දුවක් ලැබුණා. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන අණ දෙන්න හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට මුදල් වන්දියක් නියම කරනු ලැබුවා. එතකොට මට මම අධිකරණ තීන්දුව අපහාසයට ලක් කරන්නේ නැහැ. නමුත් ඒ රුපියල් වලින් මේ ඒ වින්දිතයන්ට වෙච්ච හානිය සමනය කරගන්න පුළුවන්ද කියන කාරණය මම හිතන්නේ ඒක මගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. එතකොට දැන් ගරු ඇමතුමනි දැන් මේ මුළු පාස්කු ප්‍රහාරයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ඒකේ හානිය අවම කර ගැනීමට ඒ ජීවිත ආරක්ෂා කර ගැනීමට මේ රටේ ආරක්ෂාව බාරව හිටපු ඒ ප්‍රධානීන් කටයුතු නොකිරීම සහ අතපසු කිරීම. එතකොට ඒක එක පැත්තක්. දැන් මේ උසාවියෙන් අධිකරණයෙන් මේ වන්දි ගෙවීමට යෝජනා වුණේ මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම හා සම්බන්ධයෙන් කරපු අතපසු කිරීම සහ ඒ වගකීම් හරියට නිසියාකාරව ඉටු නොකිරීම සම්බන්ධව. හැබැයි මේකේ පළවෙනි කොටස ගැන සාකච්ඡාවක් නැහැ. ඒකෝර මේ පාස්කු ප්‍රහාරයේ ඇති කරවේ කවුද, කාගේ වමනාවකටද, මේකේ මහා මුලකරුවන් කවුද? එතකොට මේ අර දෙවෙනි කොටසට යම් උත්තරයක් ලැබිලා තියෙනවා. මේක හේතුව සහ ඵලය. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ මහ මුලකරුවන් කවුද, ඇයි මේක ඇති කරේ, මේක කරන්න මූලික වුණේ කවුද, ඒ අපරාධකරුවන් වෙනුවෙන් ඔබතුමාලා ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගියදා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මගින් ප්‍රකාශයට පත් කළේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් කීපයක වග උත්තරකරුවන් හැටියට හිටපු පිරිස් අතරින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද ඒ පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ආකාරයටම ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ නඩු තීන්දුව මං කියෙව්. ඒ නඩු තීන්දුවේ පළවෙනි පිටු 62ම තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඒ ගොනු කරලද පෙත්සම් වග උත්තරකරුවන් ඒ සියල්ල. ඒක වග උත්තරකරුවන් ගත්තාම ඒ සිද්ධිය වෙන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ හිටපු හැම කෙනෙක්ම වග උත්තරකරු වෙලා තියෙනවා. එහෙම තමයි නඩුව ගණු කරන ස්වરૂපය. දැන් ඊළඟට එතෙන්දී විග්‍රහ කිරීමේදී වෙන්වෙන් වශයෙන් අරන් තිනවා ආන්ක්‍රම ව්‍යවස්ථාවේ 4 ආයන්න පැහැදිලි කරලා දීලා තිනවා. රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය කියන කාරණේ එතනින් පටන් අරගෙන මම මේ මතකෙන් කියන්නේ. අද ගෙනায় නම් මන්නු තීන්දුව. ඊළඟට 30 විධායකයේ කියන එකේ තීන වගකීම් පිළිබඳව දක්වලා තිනවා. ඊළඟට ආන්ක්‍රම ව්‍යවස්ථාවේ විධායකට අදාළ වෙන ජනාධිපති වර්ගයේ මේ 42 වගන්ති, 46, 52 වගන්ති මේ ආදී වශයෙන් දක්වලා, ඊට අමතරව ත්‍රස්වාදී වැළැක්වීමේ පනත, ඊළඟට මහජන ආරක්ෂක පනත, ඊළඟට 1999 තව ඉදිරිපත් කරපු සංශෝධන පනත, මේ ආදී වශයෙන් සහ අවසාන වශයෙන් යම් ඇමතිවරයෙකුට හෝ විධායක ජනාධිපතිවරයෙකුට ඒ ඇමතිවරයා හැටියට පත්වීමේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ගැසට් නිවේදනය කොලම්ස් 3කින් එනවා. ඒ කියන්නේ විෂය, ඒකේ කාර්යභාරය, ඒකේ වගවීම කියන එක. අපේ ක්‍රියාත්මකත්වයක් දන්න හොඳට. ඔව් හැම ඔව් ඒ විදිහට තමයි ගැසට් වෙන්නේ. දැන් මම අධ්‍යාපන ඇමතිවරයා හැටෙන්නේ අදාළ විෂය, ඒකට අදාළ ආයතන, කාර්යභාරය. ඒවා පවා විග්‍රහ කළා මේ නඩුවට අදාළව. නඩුව ගොනු කළා තිබෙන කාරණයට සීමා වෙමින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව දීලා තින්නේ. එතනින් එහාට මේ පිළිබඳව අපරාධ නඩුවක් පාරනවා නම් ඒ සියල්ල අයිති වෙන්නේ නීතිපතිවරයාට. එතකොට මේ නඩු තීන්දුව දක්වලා තිනවා මීට පෙර. කියන්නේ දැන් කොමිෂන් සභාවක් තිබ්බා. ඊළඟට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තිබ්බා. ඒ වෙදි පවා කරුණු ඉදිරිපත් වෙලා තිනවා. ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළා තිබෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ වෙන ආකාරයේ තීන්දුවක් දීලා තින්නේ එතනින් එහාට යන එක නීතිපතිවරයා විසින් කර යුතුව තිබෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, දැන් නිලන්ත ජයවර්ධන මහත්තයා මේ වගකීම් අතර තියෙන ප්‍රධාන චරිතයක්. හැබැයි නිලන්ත ජයවර්ධන කියන පොලිස් නිලධාරියා දැන් මේ වෙනකොට පොලිස්පතිතුමාගෙන් පසුව ඉන්න ඊගාව ප්‍රධානියා ඒ ආකාරයට දැන් තවමත් මේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම් දරනවා, ඒ ආයතනවල වගකීම් දරනවා, වගකීම් උසුලනවා. එතකොට මේ විදිහට වැරදිකාරයෙක් හැටියට යම් වන්දි ගෙවීමකට යටත් වෙලා එහෙම පුද්ගලයෙකුට තවදුරටත් මේ අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම් දරන්න පුළුවන්ද, ඒ තනතුරු වල ඉන්න පුළුවන්ද කියන කාරණේත් මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතා නැගතුම ඔබතුම ඇත්ත වශයෙන්ම මේ අද සමාජයේ කතාබහට ලක්වන කාරණා ඇත්තම අවධානයට යොමු කරලා තින්නේ. සාමාන්‍යයෙන් දැන් මෙතන මූලික වශයෙන් නඩු තියෙනවනේ සිවිල් නඩු අපරාධ නඩු. එතකොට සිවිල් ස්වරූපේ නඩුවක් තමයි මේක තියෙන්නේ. මෙතෙන්දී නියම වෙන්නේ වන්දියක්. දැන් අපරාධ නඩුවකදී දඩයක් නියම වෙනවා. දඩයක් නියම වුණොත් ඒ දඩේ නොගෙව හරිනවා නම් ඒකට සිරඳඩුවමකුත් ඒකෙම ඒකෙම කියනවා. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ වන්දියක් තියෙන්නේ. එතකොට මේක හැබැයි මූලික හරය වෙන්න ඕනේ මෙන්න මේකයි. මේකේ වගවීම පිළිබඳව තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. එතකොට අපි නිහතමානී වෙන්න ඕනේ අපෙන් යම් අතපසුවීමක් නොසලකා හැරීමක් එවැනි දෙයක් සිදු වුණා නම් ඒක වගවීම තිබෙනවයි කියන කාරණය පිළි අරගෙන ඒක අනුව කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේක අපරාධ නඩු ස්වරූපයක් නෙවෙයි. එහෙම වුණොත් විතරයි ඔබතුමා කියන ආකාරයේ තව ආකාරයක සීමා වීම සිදු වෙන්න පුළුවන් වෙන්නේ.
බොහොම ස්තුති කරව මාත්‍යමනි. කිරියල මතවා.
පැහැදිලි කිරීමක් ඒ නඩු තීන්දුවේ ඉලන්ත ජාපදන්ත විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්න කියලා නිර්දේශ කළා තියෙනවා. හොඳ.
හොඳයි බොහොම ස්තුති.
අල ඒක අදාළ බලධාරීන් විසින් කළ යුතුයි. පොලිස් කොමිසමක් තියෙනවා පොලිස්පතිවරයෙක් ඉන්නවා.
ප්‍රශ්න අංක 7 කුමාසි රත්ගරු
මේ කාරණාවට අදාළවම මොකද මේ ඔබතුමා කිව්වා වගේ දැන් මේ පරීක්ෂණ ආරක්ෂක මණ්ඩලය රැස් වුණ කාරණාව පිළිබඳව දැන් ඔබතුමා කිව්වා වගේම පාස්කු ප්‍රහාරය වගේම ඒ වගේම මැයි 9 වෙනිදා ජූනි 9 වෙනිදා සිද්ධීන් මාලාව තුළ ආරක්ෂකංශ කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඔය වගේම ගැටලුවක් තියෙනවා මං හිතන්නේ
රිස්ට්‍රික්ෂන්
ඒකට පිළිබඳව පෙත්සමකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒක ඒ වගේම මම දැක්ක ඊයේ නිවුස් වල අරගලයට සම්බන්ධව විත්තිකරුවන් දෙදෙනෙක්ව ඉදිරිපත් කරාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණේ අපි අධිකරණයට ගරු කරන අධිකරණේ හැල්ලුවට ලක් වෙන්න බෑ අපි කතා කරන එකත් වැරදි නමුත් එව්වා මේවා ජන අපි කතා විය යුතු දේවල් අධිකරණේ ඉදිරිපත් කරපුවාම එයා ඉතිකරුවන් දෙදෙනව අධිකරණේ හිටපු මහේස්ත්‍රාත්වරය එයාගේ අත් බැඳලා මේකට මට උදව් කරන්න බෑ කියලා කියලා රුපියල් 10,000ක් මුදලින් දීලා තියෙනවා එයාට ශස්ත්‍රඥයන් අරන් දෙන්න කියලා. ඒක පොලිසිය නිලධාරීන් දිවුරුම් ප්‍රකාශකකින් දීලා තියෙන බවයි ඊයේ නිවුස් වල කිව්වේ. ඒක නඩු ඉතින් එහෙම අධිකරණයකින් සාධාරණයක් මේ වගේ දේවල් වුණාම අධිකරණයත් හැලුවට ලක් වෙනවා. අධිකරණයේ අරගලේ කාලේ අප්පුඩි ගහලා ඒ උසාවි වල විනය නැති කරා වගේම මේ වගේ කරුණු කාරණා මේ දේශපාලනඥ විතරක් නෙමෙයි ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන තියෙනවා අද මව්බිම පත්‍රයේ මිනුවන්ගල ඡන්ද අපේක්ෂිකාව ඝාතනය කර ගෙටත් ගිනි තියලා මේ නාම යෝජනා දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට අපේක්ෂිකාවකට වෙලා තියෙන දෙයක් ඉතින් මේ රටේ මේ ඇතිවෙච්චි නීති හා සාමයට තිබිච්ච තර්ජනයත් එක්ක මං හිතන්නේ ආරක්ෂකංශ මීට වඩා තදින් කටයුතු කළ යුතු වෙනවා නැත්නම් මේ වගේ දේවල් ඉදිරියට මේ මැතිවරණ කාලේ වෙන්න පුළුවන්
බොහොම ඉස්සෙතී මල්විරන් සමත්ත
ගරු ඇමතුමනි මීට පෙරත් මම මේ සභාවේ මේ කාරණේ මතු කළා ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පංචපුත්කල කමිටුවක් හෝ කොමිසමක් පත් කළා හිටපු ආරක්ෂක ප්‍රධානීන් ඇතුළත් කරලා ඒ වාර්තාව ඒ ජනාධිපතිවරයාට උන් බාර දීලා තියෙනවා ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයා සතුව ඒ වාර්තාව තිබිය යුතුව තියෙනවා මේ ඒ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරන්න නැත්තේ ඇයි මොකද හේතුව
නියෝජකතුමා ඊයේ පහුගිය කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව අපි ඉල්ලීමක් කරා මේක ඉදිරිපත් කරන්න කියලා මම හිතන්නේ එතන ඒක අධ්‍යයනය කරලා කැබිනට් මණ්ඩලයට ලබා දෙන්නත් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්නත් කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වා ගත්තාට
බොහොම ස්තුතියි අදෘරි දානගමන්ත
ගරු කතා නියෝජ කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අස්සනෙන් යුතුව ජනාධිපතිතුමාටත් මේ ගැන අපි ලිඛිතව ඉල්ලීමක් කරා ඒ වගේම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම වල නිරන්තරයෙන්ම අපි මේ ගැන ඉල්ලීමක් කරා ඒක නිසා අපි අපි ඉල්ලීමක් කරනවා නැවත වතාවක් මේකට මැදිහත් වෙලා කරුණා කරලා එන පාර්ලිමේන්තු සැසිවාරයේදීවත් මේ වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කියලා
බවන්සති ගරු අශෝක ප්‍රියන්තවන්ත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ගරු අගමැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ
පාර්ලිමේන්තුවේ අවසරය ඇතිව අපේ රටේ විශිෂ්ටතම ගෞරවනීය චිත්‍රපටි අධ්‍යක්ෂකවරියක් වූ සුමිත්‍රා පීරිස් මැතිණිය වියෝ වී තිබෙනවා. ඒ නිසා ඒක ඒ ශෝකය අපි මේ අවස්ථාවේ රජය වෙනුවෙන් සටහන් කරන්න කැමති. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ විශිෂ්ටතම ජාත්‍යන්තර සිනමා අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ වගේම එතුමියත් ස්වාධීනව මෙවැනි නිර්මාණ රාශියකට ජාත්‍යන්තරව ගෞරවය ලැබුවා, රටට සම්මානයන් ගෙනාවා. ඒ වියෝවේ පිළිබඳ ශෝකය මේ අවස්ථාවේද අපි එක්
වෙනවා.
එකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිටාඩිය
ගරු අග්‍රාමාත්‍යතුමා නිවේදනය කරපු ආකාරයට සුමිත්‍රා පීරිස් මැතිණියගේ හදිසි වියෝවේ පිළිබඳව අපේ බලවත් ශෝකය, කනගාටුව, සාතිශය, සංවේගය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එතුමිය ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒ වගේම ලිස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමත් සමග අත්වැල් බැඳගෙන අපේ රටේ සිනමා ශේෂ්ත්‍රයේ ඉෂ්ට සිද්ධ කරපු ඒ අද්විතීය විප්ලවය අපි කිසිදාක නොමැකෙන මතක සටහනක් අපි සියලු දෙනාගේම හිතේ තබනවා. ඒ නිසා අපේ බලවත් ශෝකය, සාතිශය, සංවේගය, කනගාටුව මේ අවස්ථාවේ මහින්දනේ මම පමණක් නෙවෙයි අපි සියලු දෙනාම 225 දෙනාම එය පළ කර සිටිනවා.
බොහොම සුදේ ගරු බඳුළු ගුණාදරණීය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හෙළ සිනමා වංශකතාවේ නිම්වලලු පුළුල් කිරීම සඳහා අනූපමේ දායකත්වයක් හා පුරෝගාමී කාර්යභාරයක් ඉෂ්ට කළ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සූරින්ගේ දයාබර බිරින්දා ලෙසත්, ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාගේ සෙවණැල්ල ලෙසත් සියලුම කාර්යයන්වලදී කටයුතු කර අපේ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම සඳහා විශාල දායකත්වයක් සැපිය වූ සුමිත්‍රා පීරිස් මැතිණියගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම කලාකරුවන් වෙනුවෙනුත්, ඒ වගේම මේ රටේ සුවහසක් ජනතාවගේ ශෝකයේ මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරය ලෙස සටහන් කරන්නට කැමැති වෙනවා. එතුමිය 51 චිත්‍රපට සංස්ථාව පිහිටවල 51 සංවත්සරයේ සැමරීම නිමිත්තෙන් පසුගිය සතිවලදී මගේ සමග සාකච්ඡා කළා. බොහොම අමාරුවෙන් නිෂ්පාදනය කරපු සංදේශයේ චිත්‍රපටියේ පිටපතක් මේ ඒ දිනේට 20 වෙනිදාට ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද කියලා කතා කරමින් හිටියා. එය වෙනුවට රේඛාව චිත්‍රපටියේ ප්‍රදර්ශනය කරන්නත් අනුමැතිය ලබා දුන්නා. එවන් තත්වයක් යටතේ අවසාන මොහොත දක්වාම මේ සිනමාවට ආදරය කරමින් සිනමාවේ ප්‍රගතිය සඳහා, උන්නතිය සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය හා විශිෂ්ට හැකියාව කැප කරපු සුමිත්‍රා පීරිස් මැතිණියට ජාතියේ ප්‍රණාමීත්වයේ යුතුයි පිරිනම්මින් ඒ සඳහා අපි සියලු දෙනාම දායක වෙමු කියන ආරාධනය ඇතුව මගේ වචන කිපය
අවසන් කරනවා. ප්‍රශ්න අංක 7 ගරු අමාත්‍යතුමා, ඒ යෝජනාවමද ගරුන්ත?
එහෙමයි.
වික්‍රමනායක මිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම අද්විතීය ගණේ සහ අද්විතීය මට්ටමේ සිනමාවක් අපේ රටේ තිබුණු බවට නොරහස. ඒ සිනමා ක්ෂේත්‍රයට ඒ මට්ටමට එන්නට උදව් උපකාර කරපු ශ්‍රේෂ්ඨයන් ගණනාවක් සිටියා. එක් පුද්ගලයෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ ආවාසය ලැබපු එතුමාගේ ආදරණීය භාර්යාව ලෙස සුමිත්‍රා පීරිස් මැතිණිය අපේ රටේ සිනමාවේ අනිකුත් අය නොදැකපු පැති දැකලා ඒ අනුව සිනමාව ජනතාවට කිට්ටු කර කිට්ටු මාධ්‍යයක් බවට පත්කා. විශේෂයෙන්ම ගඟ අද්දර වැනි සිනමා වෘතාන්ත අපේ රටේ ජනතාවට හඳුන්වලා දීලා ඒ තුලින් එක පැත්තකින් సౌందర్యය අනිත් පැත්තෙන් අපේ සංස්කෘතියට අදාළ වටිනාකම් හරපද්ධති මේ සියල්ලත් පිළිබඳව එතුමිය ගැඹුරින් විග්‍රහ කළා. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි අනෙකුත් අය බය වෙච්ච තැන් බය කරන්න බය වෙච්ච අඩියක් පස්සට ගත්ත තැන්වල එතුමිය අඩියක් ඉස්සරහට තියලා ඒ කටයුත්ත හොඳින් කළා. ඒ නිසා මෙතුමියට ජාත්‍යන්තරෙන් පවා ප්‍රශංසා හිමි වුණා. සම්මානලාභී බවට පත් වුණා. එතුමිය වගේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණකරුවෙක් අපෙන් නික්ම යාම පිළිබඳව පාඩුව දැනෙන්නේ අදට වඩා හෙට දවසේ. අපි එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මේ පාර්ලිමේන්තුවේ වගේම මුළු රටේම ජනතාවගේ ශෝකය හිමි විය යුතුයි කියලා යෝජනා කරනවා.
බෝගන් සිටි ගරු මහත්මයා ප්‍රශ්නාංක හත ගරු කුමාරසිරි රත්නායක මහත්මයා ආරස්සක මහත්මයාගෙන් ඇසීමට ප්‍රශ්න අහනවාද? ප්‍රශ්න අහනවාද ගරු මහත්මයා?
ප්‍රශ්නය අහනවා ගරු තනායකතුමා.
සභාවට කරන්නේ ප්‍රශ්නාංක 8 සංජීව ඉදිරිමාන මහත්මයා අහනවාද?
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 9 චින්තක මායා අමල් දුන් චින්තක මායා දුන්න මැතිතුමා වනජීව වන සම්පත් අංශ
ආනවරු නියෝජකතර
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 10 ගරු ලලිත් වන්නකුමාර මැතිතුමා පරිසර අමාත්‍යමගෙන්
ආනව ගරු නියෝජකතර
සති දෙකක් කාලෙක පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජකතානායකතුමනි, විශේෂම ප්‍රශ්නය අසන්නට පෙර මම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයටත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු කතානායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් මම දැන් ඊයේ දවසේ පෙරේද දවසේ පාර්ලිමේන්තුවට කැඳවලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කරපු යෝජනා ගණනාවක් සලකා බලලා ආදිවාසී ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වෙනම අනපනතක් හෙටුම් පනතක් නීතියක් පාර්ලිමේන්තුවේ සම්පාදනය කරන වැඩපිළිවෙල පිළිබඳව මටත් ආරාධනාවක් ලැබිලා තිබුණා. ඒ ආරාධනාව කරපු අවස්ථාවේ ඒ ආදිවාසී ප්‍රජාව කිව්වා බොහෝ දෙනෙක් අපි ඒගොල්ලෝ කැඳවලා තියනවලු නමුත් ක්‍රියාත්මක වුණා බොහොම අඩුයි කියලා කිව්වා. ඒ නිසා මම කිව්වා පොඩ්ඩක් දවස් දෙකක් බලාගෙන ඉන්න විපක්ෂ නායකවරයා ක්‍රියාත්මක වෙනවා. මම ඒ නිසා තමයි මේ 27/2 ප්‍රශ්නය ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම උදෙසා ඉදිරිපත් කරන්නේ. ඒ අයගේ අයිතීන් ආරක්ෂා කරන නව නීති කෙටුම් පනතක් ගෙනෙන්නට ඔබතුමන්ලා කටයුතු කරනකොට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක ආරම්භයෙන්ම ප්‍රකාශ කරනවා. ලෝ පුරා සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය UNDRIP හරහා ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා ඒ අයගේ අයිතිවාසිකම්. කෙසේ නමුත් මෙරට ප්‍රදේශ ගණනාවක වාසය කරනු ලබන ආදිවාසී ප්‍රජාවට අද බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අඩුම තරමේ මේ රටේ ආදිවාසී ප්‍රජාව ඉන්න දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ග්‍රාම නිලධාරි වසන් කුඩා ගම්මාන ජනගහනය කොපමණද, පවුල් ප්‍රමාණය කොපමණද, මේවා පිළිබඳව ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේවත් හරියාකාර දත්ත නැහැ. ඒක පිළිබඳව අපි සියලු දෙනාම රටක් හැටියට ලැජ්ජ වෙන්නට ඕන. මේක මේ එකට කොටැඟිල්ල දික් කරනව නෙමෙයි. ඉතින් මම ඉල්ලීමක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් වහාම සෙන්සස් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එකේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවට වහාම නියෝගයක් ලබා දෙන්න හරියට නිවැරදි දත්ත පවුල් කොච්චර ඉන්නවද ජනගහනය කොච්චරද කොයි ප්‍රදේශවලද කොයි ගම්මානවලද ඒ පිළිබඳව දත්ත සැකසීමක් වහාම ක්‍රියාත්මක කරන්නයි කියලා. මෙරට ප්‍රදේශ ගණනාවක වාසය කරන ලබන ආදිවාසී ප්‍රජාවට අද බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා. රට තුල ක්‍රියාත්මක වන බොහොමයක් නීති රෙගුලාසි නිසා මෙම ආදිවාසී ප්‍රජාවගේ ආදිවාසිකම් රසක් සීමා වී තිබෙනවා. ආදිවාසී ජනතාවගේ පාරම්පරික ජීවන රටාව සඳහා බාධාගෙන දෙන එම විවිධ නීති අනපනත් සංශෝධනය කරමින් ආදිවාසී ප්‍රජාවගේ ඓතිහාසිකම ආරක්ෂා වන පරිදි නව නීති සම්පාදනය කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එනිසා ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරනවා. මෙරට ආදිවාසී ප්‍රජාවගේ ආර්ථික සමාජීය සංස්කෘතික සිවිල් හා දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත නීතිමාලාවක් සම්පාදනය කළ යුතු බව රජය පිළිගන්නේ. එසේනම් ආදිවාසී ප්‍රජාවගේ සම්ප්‍රදායන් සහ සංස්කෘතිය සුරක්ෂිත වන අයුරින් ඒ සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන්නේද? එසේ නැතහොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් ආදිවාසී ජනතාවට පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරන්නේද? එසේම ආදිවාසීන්ගේ ආදිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළාත් ආණ්ඩු සහ පළාත් පාලන ආයතන විසින් ප්‍රඥප්ති සහ අතුරු වාර්තා අතුරු ව්‍යවස්ථා සකස් කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේද? මේ සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කළ හැකි වන්නේද? නොයසේ නම් මේ මන්ද ආදිවාසී සහ ගෝත්‍රික ජනතා සම්මුතිය නෛතික වශයෙන් බලාත්මක කොට විධිමත් පිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම කඩිනම් අවශ්‍යතාවයක් හැටියට රජය පිළිගන්නේද? එසේනම් මෙරට තුල ආදිවාසී සහ ගෝත්‍රික ජනතා සම්මුතිය අපරාණු මත රැටිෆයි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේද? ඒ ක්‍රියාවට නංවන නිශ්චිත දිනවකවානු කවරේද? ගරු අග්‍රාමාත්‍යතුමනි, ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන්ස් තියෙනවා, ඉන්ටර්නැෂනල් ප්‍රෝටෝකෝල්ස් තියෙනවා, ආදිවාසී ප්‍රජාවන් ආරක්ෂා කරන සුරක්ෂා කරන අපි ඒ ප්‍රෝටෝකෝල්ස් වලට විශේෂයෙන්ම United Nations Declaration on the Rights of Indigenous People ඒ සම්මුතිය 2007 වසරේදී සම්මත කළා තියෙනවා. UNDRIP 42 වෙනි වගන්තිය මගින් බොහෝ රාජ්‍ය මේ සම්මුතිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට පිළිඅරගෙන තිබෙනවා 2007දී. ඒ නිසා මේ රටේ බිහිවුණු හැම ආණ්ඩුවක්ම අපි හිටපු ආණ්ඩුත් වග කියන්නට ඕන. අපි ඒකත් කියන්නට ඕන. අපිත් මේ නිග්ලෙක්ට් කරපු ඉෂු එකක්. මේක ක්‍රියාවට නංවන්නට ඔබතුමන්ලා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම මේ සම්මුතිය අපරානුමත කිරීමට රැටිෆයි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේද? විපක්ෂයේ අපගේ පූර්ණ සහයෝගයේ ශක්තිය අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රියාවට නංවන නිශ්චිත දිනවකවානු කවරේද? ආදිවාසීන්ගේ පාරම්පරික වාසස්ථාන මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායට අදාළ ඇතැම් ක්‍රියාකාරකම් වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත වන සංරක්ෂණ ආඥා පනත වෙරළ සංරක්ෂණ වැනි පනත් මගින් අපරාධමය ක්‍රියාවන් වශයෙන් අර්ථ දක්වන බව රජය දන්නේද? එසේනම් එම සියලු අනපනත් ආදිවාසී ප්‍රජාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් සංශෝධනය කිරීමට රජය කටයුතු කරන්නේද? මම පිළිගන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා, සභානායකතුමා, පරිසර කේන්ද්‍රීය හරිත ශ්‍රී ලංකාව බිහි කිරීම අපේ අරමුණයි. ඒ අරමුණු සමග අපිට සිද්ධ වෙනවා යම් මට්ටමකට මේ ආදිවාසීන්ගේ සම්ප්‍රදාන ක්‍රියාදාමයන් ගලප ගන්න. ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි, අමාරු කාර්යක්. නමුත් ඒ උදෙසා අපි ඉදිරි පියවරක් තබන්නට ඕන. ඒ නිසා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වල හිමිකම් ගැටලු निराකරණය සඳහා රජයේ විසින් ගන්න ලබන ක්‍රියාමාර්ග මොනවාද මෙරට ආදිවාසී ජනතාව මුහුණ දෙනු ලබන අභියෝග පිළිබඳව විමසා බැලීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආදිවාසීන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම් ලත් ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන කමිටුවක් සහ පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස ආදිවාසීන් විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ගරු අගමැතිතුමනි, ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු අනු කමිටුවක් ඉල්ලනවා. ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන කමිටුවක් ඉල්ලනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, ඒ අනුව ආදිවාසීන්ගේ ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන කමිටුවක් සහ යම්කිසි ආංශික අධීක්ෂණ කාර්ක සභාවක් යටතේ අනු කමිටුවක් පිහිටවන්නට රජය කටයුතු කරන්නේද? එසේ නම් මේ කවදාද? ආදිවාසී ප්‍රජාවගේ සම්ප්‍රදායික ජීවනෝපායන් හා බැඳි කටයුතු අපරාධනීය වරදව වශයෙන් පෙන්වන පසුබිමක් තුළ සහ පාරම්පරික වාසස්ථාන අහිමිවීම නිසා නව වාසස්ථාන ගොඩනගා ගැනීම සඳහා බොහොමයක් ආදිවාසීන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමට යොමු වෙලා තිබෙනවා. එහිදී අපැහැදිලි කොන්දේසි මත ණය ලබා දීම, අධික පොලි අනුපාත, නීති විරෝධී සහ සදාචාර විරෝධී අයකර ගැනීමේ ක්‍රම මගින් ඔවුන් සූරා කෑමට ලක්වීම තුළින් අද වන විට පුළුල් සමාජ ප්‍රශ්න රැසක් උද්ගත වී තිබෙනවා. ඉඩම්, ජීවනෝපාය, අනන්‍යතාවය සහ සංස්කෘතිය සංකීර්ණ ලෙස එකිනෙක හා බැඳී ඇති සහ වෙන් කළ නොහැකි ලෙස පවතින හෙයින් ආදිවාසී ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී මෙම බහුවිධ ප්‍රශ්නවලට අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය තිබෙනවා. ආදිවාසී ජනතාව මුහුණ දෙනු ලබන මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් ලබා දීමට රජයේ විශේෂ අවධානය යොමු කරන්නේද? මම බලාපොරොත්තු වෙනවා විෂය භාර ඇමතිතුමා හෝ ගරු අග්‍රාමාත්‍යතුමා හෝ අපේ සභානායකතුමා මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරලා පැහැදිලි පිළිතුරක් ලබා දෙයි කියලා මම නැවතත් මතක් කරනවා. මේ ප්‍රශ්නයේ මගහැරීම පිළිබඳව අපි සියලු දෙනාම වග කියන්නට ඕන. මේක කාටවත් ඇඟිලි දික් කිරීමක් නෙවෙයි. නමුත් මේකත් හොඳ අවස්ථාවක් හැමෝම එකට එකතු වෙලා මේ කාර්යය අපිට පුළුවන් අර්ජන්ට් බිල් එකක් හැටියට ඉදිරිපත් කරලා මේ කාර්යය we can implement in express speed ශීඝ්‍රගාමීව මේක ක්‍රියාත්මක කරලා අපි අපේ ආදිවාසී ප්‍රජාවට සාධාරණත්වයක් යුතුයම් ඉෂ්ට කරමු කියලා යෝජනා කරමින් සාධනීය ප්‍රගතිශීලී ධනාත්මක හරාත්මක ප්‍රසස්ත පිළිතුර බලාපොරොත්තු වෙනවා. නිහඬව ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝග 27 යටතේ ගරු විරුද්ධ පක්ෂ නායකතුමා මතුකළ ප්‍රශ්නයෙන් පිළිතුරු. ඒ පිළිතුරු ලබා දීමට පෙර එතුමා මේ සභාවට එතුමාගේ නිරීක්ෂණයක් ඉදිරිපත් කරනවා. මේ සියලුම රජයන් මේ ප්‍රශ්නය ප්‍රශ්න විසඳීම අපොහොසත් වුණා. ඒක පිළිගන්ට යුතුයි. නියතමානීව අපි පිළිගත යුතුයි. මේ ප්‍රශ්න වලින් එක්කෝ මගහැරිණා, එහෙම නැත්තම් මේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. නමුත් අපේම රටේ ජීවත් වෙන කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආදිවාසීන් කියලා මේ අය ඇයි හඳුන්වන්නේ කියන එක මට තාමත් ප්‍රශ්නයි. මම මේක කීප දෙනෙක්ගෙන් ඇහුවා. නමුත් තාම මට පිළිගන්න පුළුවන් උත්තරයක් නැහැ. මහාවංශය හැටියට අපි දෙගොල්ලම එකට ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොමද මේ ආදිවාසී වෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේ අපේ සමාජය මම මේ මේ වචනෙට කැමතිත් නැහැ. මේ අපේ සමාජෙම කොටසක්. අපේම සහෝදරු අපේම දෙමව්පියෝ ඒ අයගේ අයිතීන් වරප්‍රසාද ලබාදීමට අපි බැඳී සිටිනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මුළු රටේම දැන් වරප්‍රසාද අයිතිවාසයෙන් අවසි වෙච්ච වෙලාවක. මේකත් කාලයක් තිස්සෙම හැම රශියක්ම විසින්ම මේ අයිතිවාසිකන් වරප්‍රසාද ටිකෙන් ටික ටිකෙන් ටික අවසි කරගෙන ගියා. ඒ හින්දා දැන් අපි හිර වෙලා මේ කණ්ඩායම් විතරක් නෙමෙයි අපි සියලු දෙනාම බරපතල ප්‍රශ්නක පැටලිලා. ඒ කෙසේ වෙතත් සුවිශේෂී අනන්‍යතා සහිත සුවිශේෂී සංස්කෘතියක් සහිත කණ්ඩායමක් ලෙස සලකලා මේ අයට ගේ ප්‍රශ්නවලට ගැටලුවලට උත්තර සැපවීම විසඳුම් ලබාදීම සාධනීය ලෙසත් ප්‍රගතිශීලි ලෙසත් මේ පරම්පරාවට වඩා ඔවුන්ගේ ඊළඟ පරම්පරාව සතුටෙන් ජීවත් කරවීමත් අපගේ පරම යුතුකමක් ලෙසයි අපි සලකන්න. ගරු විරුද්ධ පක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරූ ප්‍රශ්නවලට උත්තර සරලව කිව්වොත් මේ හැම ප්‍රශ්නයටම ඔව් කියන එක තමයි උත්තරේ. කෙසේ වුවත් එතුමා බලාපොරොත්තු වෙනවා නම් ඊට වැඩිය ගැඹුරු උත්තරයක් අපි ඒ උත්තරෙත් ලබා දෙන්නට සූදානම්. පළවෙනි ප්‍රශ්නේට උත්තරේ ඔව්. ඒකෙම ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ආදිවාසී ප්‍රජාවගේ ආර්ථික සමාජීය සංස්කෘතික සිවිල්ලා දේශපාලනික අයිතිවාසිකම්වල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර අවශ්‍යතාවයන් අනුව නව පනත් කෙටුම්පතක් හෝ පවතින පනත් කෙටුම්පතක් හෝ සංශෝධන එකතු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇත. ඊළඟ ප්‍රශ්නේ එතුමා අහනවා නිශ්චිත කාල රාමුව මාස 6ක් තුල මේ සියල්ල සම්පූර්ණ කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පනත සම්මත කර ගැනීමටයි අපේ අදහස. පනත හෝ සංශෝධන. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ දෙවනි ප්‍රශ්නයට ඔව්. සුවිශේෂී අනන්‍යතා සහිත ප්‍රජාවන්ගේ උරුම සංරක්ෂණ ඒකකය ස්ථාපිත කරලා තියෙනවා මේ වෙනකොට අපි අමාත්‍යාංශයේ. ඒක මේ කණ්ඩායමේ විතරක් නෙමෙයි අපේ රටේ විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒ කුඩා කණ්ඩායම් සුවිශේෂී අනන්‍යතා තියෙන සුවිශේෂී සංස්කෘතික ඒවා සහිත ඒ සියලුම කණ්ඩායම් වල ඒ උරුමයන් සුරක්ෂිත කිරීම සහ අනාගත පරම්පරාවල් වලට අපේ රටේ අනිකුත් ප්‍රජාවන් අත්විඳින්නා වූ සියලු වරප්‍රසාද සහ අයිතිවාසිකම් ලබා දීමේ වැඩපිළිවෙල සඳහායි මේ අංශය අපි පිටවලා තියෙන්නේ. ඒ අනුව ආදිවාසී ජනතාවගේ ඉල්ලීම සහ අවශ්‍යතා සලකා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී අනන්‍යතා සහිත ප්‍රජාවන්ගේ උරුම සංරක්ෂණ ඒකකයේ නම් අංශයක් ස්ථාපිත කර ඇත. එම ඒකකයේ මගින් ආදිවාසී ජනතාවගේ ඉල්ලීම ඉටු කර දීමට අදාළ අනෙකුත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදු කර ඇත. අදාළ වාර්තා ඇමුණුම් අංක 1 ලෙස සභාගත කරමි. ආදිවාසී ගම් මට්ටමට ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් සෙවීම අදාළ වාර්තා ඇමුණුම් 2 ලෙස සභාගත කරමි. අදාළ සියලු ආයතන එක්ව මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර එෙහිදී අදාළ ගැටලු සාකච්ඡා කිරීම ඇමුණුම් අංක 3 ලෙස සභාගත කරමි. මෙමගින් කඩිනම් මෙන්ම දීර්ඝ කාලීන පවතින විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. එමෙන්ම ඉංග්‍රීසි පාලන සමයේදී අප රටින් රැගෙන ගිය පැරණි ආදිවාසී මානව හිස්කබල් 7ක් සහ අස්ථි කොටස් නැවත මෙරටට ගෙන්වන ලදී. එම හිස්කබල් සහ අස්ථි කොටස් රජයේ පූර්ණ වියදමින් දමන කෞතුකාගාර පරිශ්‍රයේ නවීන තාක්ෂණයේ භාවිතා කර සැකසූ විශේෂිත වූ ස්ථානයක මහ ජනතාවට නැරඹිය හැකි ලෙස තැන්පත් කර ඇත. ඒ වගේම ආදිවාසී ප්‍රජාවට අයත් විදේශීය රටවල පවතින කෞතුක භාණ්ඩ 400කට අධික ප්‍රමාණයක් මෙම වසරේ පෙබරවාරි මාර්තු යන මාස දෙක තුල මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව මෙම ගරු සභාවට දැනුම් දෙමි. තුන්වැනි ප්‍රශ්නේ පිළිතුරු ඔව්. මෙම පනත් සංශෝධනය සඳහා අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සමග සම්බන්ධීකරණ වී අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතී. ආදිවාසී ජනයාට හිමි පාරම්පරික ඉඩම්වල හිමිකම යළි ලබා දෙන ලෙස ඔවුන් විසින් ඉල්ලීම් කරනු ලබන අතර ඒ සඳහා ඊට අදාළ ආයතනවල ඉඩම් අමාත්‍යාංශයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාරිමාර්ග අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කර ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබා දීමට අවශ්‍ය පියවර දැනටමත් ආරම්භ කර ඇති බව මෙම ගරු සභාවට දන්වා සිටිමි. අවසාන ප්‍රශ්නේ හතර පිළිතුර. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුකමිටුවක් පත්කිරීමට අදහස් කරන අතර මීළඟ උපදේශක කාරක සභාවේදී ඒ අනුකමිටුව පිටවනු ඇත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විරුද්ධ පක්ෂ නායකතුමාත් මතක් කර පරිදි මීට දින දෙකකට පෙර ගරු අග්‍රාමාත්‍යතුමාත් ගරු කතානායකතුමාත් මෙම කණ්ඩායම මුණ ගැසුණා. ඒ අවස්ථාවේදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒ ඉල්ලීමුත් මේ ගරු විරුද්ධ පක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්න හා සමානයි. මේ ඉල්ලීම් සෑහෙන කාලයක් තිස්සේ විවිධ රජයන්ට ඉදිරිපත් කළා. මහා ඌරලා මංගච්චනෝ ගම්පොජ්ජට ආපහු මේට මංගච්චනෝ, හැබැයි ප්‍රශ්න පොජ්ජ එහෙමමයි. මේ විසඳුම් පොජ්ජ තමයි අවශ්‍ය. ඒ විසඳුම් පොජ්ජ ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාගේම එකමුතුව අත්‍යවශ්‍යයි. අපි ස්තුතිවන්ත වෙනවා විරුද්ධ පක්ෂ නායකතුමා එතුමාගේ ප්‍රශ්නේ මතු කරන්න පෙරම කිව්වා එතුමාලා ඕනේ සහයෝගයක් මේ සඳහා ලබා දෙනවායි කියලා. අපි විශ්වාස කරනවා ඒ සහයෝගය ලබාගෙන අපිට පුළුවන් වේවි ස්ථිරසාරව පවතින දරා ගන්න පුළුවන් විසඳුමක් මේ සියලු කණ්ඩායම් වලට ලබා දෙන. මේ කණ්ඩායමට විතරක් නෙමෙයි, අපේ රටේ තියෙන පාරම්පරික උරුමයන් පිළිබඳ අයිතියක් තියෙන ඒ සියලු කණ්ඩායම් වලට ලබා දෙන්නට අපිට හැකියි කියලා ස්තුති.
බොහොම ස්තුති කරවා මාත්‍යමනි. අමාත්‍යාංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග මතය
ජනරෝ නියෝජ කතානායකතුමනි.
ඔව් ගරුවක මාත්‍යමා.
ආදිවාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කර එම අයිතිවාසිකම් නීත්‍යානුකූල භාවයට ඇතුළත් කිරීම පිළිබඳව විරුද්ධ පක්ෂ නායකතුමා ළඟන ලද 24 ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගරු විෂයමාර අමාත්‍ය විද්‍රම වික්‍රමනායක මැතිතුමා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. විශේෂයෙන් ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ රජය මේ පිළිබඳ ස්ථීර පිළිතුරක් දීම ගැන ඔබතුමා නගපු කාරණා ගැන මම හිතන එමතුමා පිළිතුරු සම්පූර්ණ කළා. අපි ඒකට ආදිවාසී නායකයන් සමග මගේ කාමරෙත් අග්‍රාමාත්‍ය කාමරේට කැඳවා සාකච්ඡා කොට ගරු ප්‍රසන්න රණතුංග මහත්මයා රාජ්‍ය අමාත්‍ය අශෝක නිසංකත් සහභාගී වුණා. ඒ විස්තර ලබා ගත්තා ඔබතුමාට බාර දුන්නු. මේ ලේඛනයම මේ ලේඛනය හා ප්‍රතිපත්ති මාලාව අපි රජය වෙනුවෙන් භාරගත්තා. ඒට පෙරාතු ඔබතුමා එක්කත් සාකච්ඡා කරා. ඒ වගේම කතානායකතුමා එක්කත් එල්ලෙසම ඇමතුමා එක්ක සාකච්ඡා කරලා කතානායකතුමා සමඟ ඒ වගේම විපක්ෂ නායකතුමා සමඟ සාකච්ඡා කරලා අපිත් එක්ක මගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම නියෝජිත පිරිස පිළිගෙන මම මිත්‍රත්වෙන් සාකච්ඡා කරා. ඒ අනුව ආදිවාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳ අපි ක්‍රියා කිරීම සම්පූර්ණ කිරීමට අවශ්‍යයි කියලා මාත් පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ ඉදිරියේ අත්සන් කරන ලද සම්මුතියන්, මේ වගේම ILO කන්වෙන්ෂන්, ඒ වගේම ආදිවාසීන්ගේ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද ඒ ප්‍රඥාප්තින්ට අපේ ශ්‍රී ලංකාවේද ආදිවාසී නායකයන්ගේ නියෝජිත පිරිස් විවිධ ආණ්ඩුව යටතේ සහභාගී කරවීමට හැකියාව තිබෙනවා, ඇති වුණා. ඒ නිසා රජයන් හැටියට අපි ඉල්ලා සිටින දේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකීම ප්‍රතිපත්ති සංක්ෂිප්තනය කිරීම සඳහා කටයුතු කරන්න රජය ඉක්මනින් කටයුතු කරන බව සඳහන් කරන්න ඕනේ. ආදිවාසී නායකයන්ගේ නියෝජිත පිරිසට ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම නිදහස් උත්සවයට විශේෂ නියෝජිත පිරිසක් ලෙස සහභාගි වෙන්න ආරාධනය කරා. එම අය එය ඉතාම ඕනෑකමින් පිළිගත්තා. ඉතින් අපට පාර්ලිමේන්තුව හැටියටත් ඒ වගේම රජයෙන් මේ සම්බන්ධ අනුගමනය කරන්න තිබෙන නීතිමය ක්‍රියාමාර්ග ඇති කිරීමට අගරුව අමාත්‍යම ප්‍රතිඥාවක් දුන්නය. ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන බව මේ අවස්ථාවේදී යළිත් සඳහන් කරමින් අපට ඒ පිළිබඳ විශේෂ සාකච්ඡා කීපයක් ඇති කරලා කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ හැටියටත් බලාපොරොත්තු වෙනවා.
බොහොම චිතේ කරා කරු වික්‍රමනායක මහත්මයා. ගරු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විරෝධ පක්ෂ නායකතුමා, එතුමාගේ ප්‍රශ්නය අහන්නට පෙර මතු කළා යෝජනාවක් ඉදිරිපත් කළා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් එක්ක මේ පිළිබඳව සංගණනයක් දැන්වත් කරන්න, වහාම නියෝගයක් දෙන්න කියලා ගගමැතිතුමාට යෝජනාවක් කළා. මේ වන විටත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එකඟ වෙලා ඒ අය කටයුතු කරගෙන යනවා. මේ ඒ ආදිවාසී කණ්ඩායම් වල සංගණනයක් සිදු කරන්න අපි අනුමාන කරලා තියෙනවා. පවුල් 1500ක් විතර දැනට මේ කණ්ඩායමට අයිති වෙලා තියෙනවා. මේ සියලුම තැන් වල ඉන්න. ස්තුති.
බොහොම සිත කර සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා සඳහන් කළා මා සම්බන්ධයෙන් මෙහිදී ඇත්ත වශයෙන්ම මේ සජාතින්ගේ මේ සම්මුතිය අනුව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම සොල්බරි අන්කම ව්‍යවස්ථාවේ පත්කරන මන්ත්‍රීවරු හිටියා. එතන මට මතකයි ඒ කාලේ ඔය සිංගල්ටන් සමන් එවැනි මන්ත්‍රීවරු ඒ පක්ෂවලින් පත් කළා. ඇත්ත වශයෙන්ම එහෙම පත් කරපු මන්ත්‍රී සංඛ්‍යාවක් වෙන් කළා තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ප්‍රධාන ජන වර්ගයන් නියෝජනය වෙන මන්ත්‍රීවරුන් පත්තුවත් ඔවුන්ගේ තිබෙන ප්‍රතිශතය ඉතා කුඩා නිසා එක කොට්ටාසයකින් හෝ එක දිස්ත්‍රික්කයකින් පත් වෙන්න අමාරුයි. නියෝජිත පත් කළ එවන්න අමාරුයි පාර්ලිමේන්තුවට. ඒ නිසා තමයි ඒක තිබ්බේ. හැබැයි ඒ කාලේ සොල්බරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙච්ච දෙපාර්ශ්වයේම ආණ්ඩු කාලේ ඒ ජන කොටස් නියෝජනය වෙන මන්ත්‍රීවරු පත් කළා. මට මතකයි මැලේ ජාතිකින් නියෝජනය වෙන මන්ත්‍රීවරේ පත් කළා හිටියා. බර්ග ජාතිකින් පත් නියෝජනය කරන්නේ පත් කළා හිටියා. පස්සේ සම්ප්‍රදාය නැතුව ගියා. දැන් අද වෙනකොට මේ ව්‍යවස්ථාවේ 29 දෙනෙක් පත් වෙන්න පුළුවන්. දෙපැත්තට බෙදලා ගියාම එක අවස්ථාවක 15ක් විතර එක පක්ෂයකට ආවපත් කරන්න. Yes yes. Who was the electoral person? Yes. ඒක නිසා මම කිව්වේ එකයි, ඒ ඉතිහාසය තුල මම හැම පක්ෂෙම මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා දෙපැත්තේ මාණ්ඩුවල ඒ කාලේ එහෙම පත් කළා. ඉතින් ඔව් අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තු නියෝජනය කළ බොහොම සම්භාවනීය පුද්ගලයින්. ඉතින් ඒ සම්ප්‍රදාය මම හිතන්නේ ඉස්සරහටත් අනුගමනය කරනවා. හොඳයි, ඔබතුමා කියන ආකාරයට එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව කටයුතු කරන්න අවශ්‍ය පියවර අපි සම්පූර්ණ සහයෝගය දෙනවා අපේ ගරු අමාත්‍යතුමාට ඒ කටයුතු කරගෙන.
වමසතේ කරු අශෝක ප්‍රියන්තමෙන්ත
අපේ මේ විපක්ෂ නායකතුමා ගෙනාපු ප්‍රශ්නෙත් හා බැඳෙන්න ගරු අගමැතිතුමාගේ උපදේශ පරිදි පසුගිය දවසක විශේෂයෙන්ම ආදිවාසී නායකයන්ට ඇතිලා තියෙන ගැටලු පිළිබඳව සොයා බලන්න මට අවස්ථාවක් ලැබුණා. ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ උපදේශ පරිදි මම මොණරාගල දිස්ත්‍රික්කයේ දේශපාලතුමත් එක්ක කතා කරද්දී ඒ දිස්ත්‍රික්කයේ සමහර ආදිවාසී කණ්ඩායමක් ඉන්නවා ධීවර කර්මාන්තයේදී. තව කණ්ඩායමක් ඉන්නවා දඩේමේදී. ධීවර කර්මාන්තයේදී ආදිවාසී නායකයෙකුටම මොණරාගල දිස්ත්‍රික්කයේ බවට මතක හැටියට විපක්ෂ නායකතුමනි බිබිල වගේ අධිකරණයේ නඩු පවරලා තියෙනවා ධීවර කටයුතු වල යෙදුණා කියලා. ධීවර කර්මාන්තයේ යෙදෙද්දී ආදිවාසීන් නඩු පවරනවා නම් වනජීවීක එතන ප්‍රශ්නයක් නියෝජ්‍ය කතා නායකතුමනි. එනිසා මම හිතන්නේ මේ ප්‍රශ්න කතා කරනවා වගේම වත්මනේ තියෙන ඒ අමාත්‍යංශවල සහ ඒ ආයතන නීති රෙගුලාසිත් යම් යම් අවස්ථාවලදී කතාබහට ලක් වෙලා මේ ආදිවාසී ඉන්න ප්‍රදේශවලට ගරු ඇමතුමත් ඉන්න නිසා ලිහිල් කිරීමේ ක්‍රමවේදයක් හෝ නැත්නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඒ නීතිය ක්‍රියාත්මක කරද්දී දෙගමනක් හිතා බලන්න කියන කාරණාව යොදවන්න ඕන. ළඟම උදාහරණේ ආදිවාසී නායකයා මේ වෙද්දී මට මතක බිබිල වගේ අධිකරණයක මාළු ඇල්ලුවා කියලා පෙරේද වගේ දවසක ආසන්නම දිනයක නඩුවකට ඔහු වැරදිකරු විදියට ඉදිරිපත් කරලා තියෙනවා චෝදනාවට ලක් වෙලා. ඉතින් මේවා අපි හැමෝම එකතු වෙලා විසඳන්න ඕන කාරණා, හැමෝගෙම සහයෝගය දෙන්න. මේ වෙනුවෙන් අධික ගරු අගමැතිතුමා මට ඒ ප්‍රදේශවලට ගිහිල්ලා සොයලා බලලා ඒකට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. සමම සියලු ඇමතිවරුන්ගේ පිළිබඳව සහයෝගය බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ප්‍රේමනාත් දොළවත්ත මහත්මයා.
ගරු නිර්ෂ කතානායකතුමනි, lawyers urge AG not to interfere with judiciary. It's on today's Daily Mirror newspaper. This is regarding a malpractice from a magistrate court judge. Yesterday also I mentioned this in my speech. Today the honorable judicial minister is here. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපි දන්නවා මහේස්ත්‍රාත්වරු ඉන්නවා ඉතාමත් ගෞරවණීය. අපි දැකලා තියෙනවා ප්‍රසන්න අල්ලිස් සුජාතා අලහප්පෙරුම, මං නම් කියන්න ගියොත් අතිශය වැදගත් ගෞරවණීය මහේස්ත්‍රාත්වරු අපි දැකලා තියෙනවා, අපි වැඩ කරලා තියෙනවා. හැබැයි පෙරීද දිනේ අපි දැක්කා එක් මහේස්ත්‍රාත්වරියක් කොළඹ තරංගා මහවිතාන කියලා මහත්මියක්, මං දන්නේ මොන විදියට වැඩ කරලාද කියලා, තමන් ඉදිරියට පමුණුවන ලද නඩුවක සැකකාරයෙක්ට බෙහෙත් ගන්න හොරපාරේ යවලා රුපියල් 10,000ක් දීලා තියෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව මේ විදියට සියලුම මහේස්ත්‍රාත්වරු තමන් ඉදිරියට එන සැකකාරයන්ට මේ විදියට අයිතු ලෙස උදව් උපකාර කරන්න යනවද? අපි දන්නවා සාමාන්‍යයෙන් මේ නීතිය ඉදිරියට පමුණුවන අපි දැකලා තියෙන අර නීතියේ දෙවගෙන S2 සුදු තිරයකින් වහලා තියෙන්නේ. මේක ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් සමස්ත අධිකරණයටම අධිකාර මිනිස්සු කාර්යවලට කරන කළු පැල්ලමක්. මං කියන්නේ මේක මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරද්දක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඊට එහාට ගිහිල්ලා දැන් මං හිතන්නේ නීතිපතිතුමා යම් ආකාරයක මැදිහත් වීමක් කරලා තියෙනවා. මම අධිකරණ ඇමතිතුමාගෙන් දැනගන්න කැමති මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් මොකක්ද අපි ගන්න පියවර? මොකද අධිකරණයේ ස්වාධීනව තියෙන්න ඕනේ. ඒතකොට අධිකරණයේ මිනිස්සු කාර්යවලට ඕන ඕන විදියට ඔය කියන මිනිස්සු කාර්යවලට තමන්ට අවැසි පරිදි තමන් හමුවට එන සැකකරුවන්ට උදව් උපකාර කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අදාළ ස්ථානවල අවධානය යොමු කරන්න තමයි මම මේ කාරණේ කියන්නේ. ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණතු මැතිතුමාගෙත් අවධානය යොමු කරනවා.
බොහොම සතුටයි. මාත්‍රෝ විතානක මෙතන ඒ විවාදයක් කරගන්න
පැත්තට නෑ නෑ විවාදයක් නෙවෙයි ගරු, මේ නියෝජ්‍ය කතානායකතුමනි, දැන් තරංග මහවත්තගේ අංකාට අතිරේක මහේස්ත්‍රාත්තුමිය විවෘත අධිකරණයේදී පිළිගත්තා. ඒ වගේම ඇෆිඩවිට් වලින් නිලධාරීන් දී කියලා තියෙනවා මේ වගේ මුදල් දුන්නා කියලා කොත්තමල්ලි ගන්න සස්ටේජන් ගන්න. එහෙමනම් උතුරේ මහේස්ත්‍රාත්තුරු කියයි ඒ ඕගොල්ලොත් අපේ භූමිය වෙනුවෙන් මේ කැප වෙච්ච අය, ඒක නිසා ඕගොල්ලොත් බෙහෙත් ගන්න කියලා නැගෙනහිර මේ මහේස්ත්‍රාත්වරුත් කිය මේක ලොකු අර්බුදයක් වෙනවා. ඒක නිසා අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයේ ගෞරවත්වය රැකගන්න කරුණාකර අධිකරණ ඇමතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මේක අපි මේ එක සිද්ධියක් විතරක් නෙමෙයි, අපි දැක්කා අමරකීර්ති අතුකෝල්ල මැතිතුමාගේ මේ ඝාතනය සම්බන්ධ මේ කාරණයේදී මගේ S2 දැක මම පාර්ලිමේන්තුවේ පැමිණිලි කරා. නමුත් ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඉතාමත්ම ඒකපාක්ෂිකව ඉතාමත්ම කැත විදියට මේ මහේස්ත්‍රාත්වරු
මහේස්ත්‍රාත්වරිය හැසිරුණේ මේ අධික අත්තනගල් මහේස්ත්‍රාත්වරිය. ඉතින් ඒක නිසා කරුණාකර අධිකරණ ඇමතුමනි අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා අපි බලාපොරොත්තු වෙනවා මීළඟ මේ සැසිවාරයේදී මේ සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග මොකද අපි කිසිම වෙලාවක අධිකරණයට අතපවන්නේ නැහැ. අධිකරණ ස්වාධීනත්වයට ගරු කරනවා. නමුත් මේ විදිහට හැසිරෙන්න දෙන්න බෑ මහේස්ත්‍රාත්වරුන්ට. මොකද මේ වෙනුවට සමහර නීතිඥවරුත් මේක අකරේ තියාගෙන දැන් දුවන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ අවධානය යොමු කරගෙන
සමම්පේමන්තව
නෑ විවාදයක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 74ක් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. මේ මන්ත්‍රීවරුන්ගේ මානහිඟන් කඩ වෙලා තියෙනවා. අද වෙනකම් මේව ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ, ප්‍රාදේශ සභා සභාපතිවරුන්ගේ, අපේ මේ පාර්ලිමේන්තුවට අහිංසක මන්ත්‍රීතුමා, අතුගෝරළ මන්ත්‍රීතුමාගේ ජීවිතේ නැති වුණා. එතකොට මේ අරගල කරේ අපි වෙනුවෙන් කියලා මේ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන මහා බරපතල ප්‍රකාශයක් මේක. මේක මේ මුළු අධිකරණ පද්ධතියේම කරපු නිගාවක්. එහෙනම් මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් මං හිතනවා බරපතල ඛේදවාචකයක් මේ නීතිය සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවටත් ඒ වගේම අපි ව්‍යවස්ථාදායක නියෝජනය කරන අපිටත් මතුවෙනවා කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ.
කොහොමද සිදු කරන්නේ? හින්දි කන්රොත් මත.
අවදින.
විවාදයක් කරගන්න බව ඔතනින් ඉවර කරගමු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විනිසුරුවරුන්ගේ විනය පිළිබඳව පාලනය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් යුතු ගරු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු ඒ කාරණා ටික මට ලබා දුන්නොත් අද දිනේදී මම ඒක අධිකරණ සේවා කොමිෂන් සභාවට යවලා අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං අධිකරණ ඇමතුමාටත් මං හිතන්නේ දැනට මාස 3කට 3.5කට උඩදී කිව්වා. මොකද මේ මැයි 9 වෙනිදා සිද්ධියත් ඊට කලින් සිද්ධිත් ඊට පස්සේ සිද්ධ වෙච්ච සිද්ධිත් ඔක්කොම අලලලා පොදු දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. එතකොට ඒ පොදු දේපළවල තක්සේරුවා, එහෙම නැත්නම් ඒ පොදු දේපළ සම්බන්ධයෙන් රජයේ නීතිඥවරයාගේ එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ යම්කිසි තක්සේරුවක් මේ පාර්ලිමේන්තුවට කරුණාකරලා ඉදිරිපත් කරන්න. මොකද මේ ව්‍යසනය කරද්දී විශාල විදිහට විනාශ වෙච්ච අයට අධිකරණයෙන් පැහැදිලිවම අධිකරණයෙන් එක නීතිඥ එක මේ එක අධිකරණයක විනිශ්චකාරවරයෙක් එක තීන්දුවක් ලබා දෙද්දී ඒ අධිකරණයේම තවත් විනිශ්චකාරවරේ වෙනත් තීන්දුවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද අපි අධිකරණයට විශාල ගෞරවයක් තියෙනවා. හැබැයි තීන්දුව ගන්න ඕන වෙච්චහම සමහරු මාස 4-5 රක්ෂිත බන්ධනාගාර ගත වෙලා තියෙනවා පොදු දේපළ සම්බන්ධයෙන්. ඒ නඩුවේම තවත් පාර්ශවයක් අප ලබා ගන්න ඕන වෙද්දී වෙනත් විනිශ්චකාරයෙක් පත් කරගෙන වෙනත් විනිශ්චකාරයෙක් ළඟට නඩුව යොමු කරලා ඒ විනිශ්චකාරවරයා හරහා අප ලබා ගන්න. ඉතින් මේ නිසා අධිකරණය මෙහෙම හැල්ලුවට පත් වෙන්න ගත්තොතින් ඒ වගේම මේ ගරු අධිකරණ ඇමතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන හරියාකාර විස්තරයක් සමාජයට ලබා නොදුන්නොතින් මම හිතන්නේ ඊයේ පෙරේද අපි මිනුවන්ගොඩ දැක්ක සිද්ධියත් එච්චර හොඳ සිද්ධියක් නෙවෙයි. ඒ කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච කාන්තාවකට සිද්ධ වෙච්ච සිද්ධිය. ඒ නිසා මේවා දිගින් දිගටම දැන් මේ අරගලය සහ මේ මැතිවරණය මේ සියල්ල බලහත්කාරකමක් බවට පත් කරගන්න තැනට අනාරක්ෂිත වෙලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාවට ලොකු ගැටලුවක් තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. මේ අරගලයම මේ නැවත ගේන්න යම් යම් මුදවිය උත්සාහ කරනවා. අපි ඊයේ පෙරේදත් අපි දැක්කා. ඉතින් ඒ නිසා මේ විනාශ වෙච්ච දේ සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතිතුමනි කරුණාකරලා ඒ පොදු දේපළ සම්බන්ධයෙන් හරි වාර්තාවක් ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.